තෙරවරු අද පියවර සටහන්
බෝධිසත්වයන් වහන්සේලා කොහොමද මේ නිවන් මඟ කරගත්තේ කියන එක අධ්‍යයනය කරන්නේ ඔබ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා කියලා කරුණු කටයුතු කරගෙන යනකොට සමහර විට ඔබ අරමන්නේ නැති මම දවසකට පැයක් භාවනා කරනවා බලන්න ඔබ අද නොකඩවා ඒක තාමත් කරනවාද කියලා වීරිය තියෙන මිනිස්සු තමයි බිමුතුනි ලෝකේ උසස් තැන් වලට ගියේ ඔබ ලෝකේ යම් සාර්ථකත්වයක් උදෙසා කටයුතු කරනවා නම් අන්නේ සියලු කාරණාවල් වලට බලපාන දෙයක් වීරිය කියන එකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන එකක් තමයි තීන මිද්දේ කියලා කියන්නේ ඔබ අරඹන ලද දේවල් කොච්චරක් නතර වෙලා තියෙනවද කියලා බලන්න ඇයි ඒව නතරුනේ කියලා හොයලා බලන්න වීරිය කියන එක බිමුතුනි අවස්ථා තුනකින් පෙන්වන්න පුළුවන්
නමෝ බුද්ධ දිවාකරාය නමෝ ගෝතම චන්දිමාය නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්ඛේනම් දනාය
ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වතුනි පින්වතුනි තෙරවරු දේශනා මාලාවේ අපි ගිය සතියේ දේශනා කරන්නට යෙදුනේ වීර්ය පාරමිතාව ගැන අපි එහිදී දේශනා කරන්නට යෙදුනා ඔබට මතක ඇති අත් නොහරින ලද දල වීරය කියන්නේ මොකක්ද කියන එක. වීරය කියන එක අපි පුරුදු පුහුණු කරගන්නට ඕන එකක් කියන එක. ඒ වගේම කුසීත වස්තු අට ඒ වගේම ආරම්භක වස්තු අට ඔන්නෙ කියන කර්ම කාරණා අපි විස්තර විග්‍රහ කරගත්තා. අද දවසේ වීරිය පාරමිතාව ගැන තව කර්ම කාරණා සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම පින්වතුනි මේ වීර්ය කියන කාරණාවට ප්‍රතිවිරුද්ධව බලපාන කරුණු මොනවද කියලා අපි සාකච්ඡා කරමු. ප්‍රධාන වශයෙන්ම පින්තුනේ වීර්ය කියන එකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන එකක් තමයි තීන මිද්දේ කියලා කියන්නේ. පංච නීවරණ වලින් එකක්. ඔබට මතක ඇති අපි ප්‍රඥා පාරමිතාව ගැන සාකච්ඡා කරන වෙලාවේදී ප්‍රඥා පාරමිතාවට එහෙම නැත්නම් ප්‍රඥාව වර්ධනය වීමට විරුද්ධ වෙන දේවල් මොනවද කියලා කතා කරනකොට පංච නීවරණ ධර්මයන් කියලා කිව්වා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ පංච නීවරණියෝ තියෙන වෙලාවේදී ප්‍රඥාව කියන එක මෝරන්නේ නැහැ කියලා. ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. එහෙනම් ප්‍රඥා පාරමිතාවටත් බලපාන කාරණාවක් වෙනවා මේක. ප්‍රධාන වශයෙන් මේක වීර්ය පාරමිතාවේදී මේ තීන මිද්දේ ගැන අපි කතා කරනවා. මොකද්ද පින්වතුනි මේ තීන මිද්දේ කියලා කියන්නේ? නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන්. තීන මිද්දය කියලා ඇතමෙක් කියන්න පුළුවන් මේ නිදිමත ගතිය තමයි තීන මිද්දය කියලා කියන්නේ. අලස ගතිය, මත් ගතිය, ඒ වගේ එකක් කියන්න පුළුවන්. ඒක වැරදි නෑ. ඒකත් හරි. නමුත් ඊට එහා ගිය යම් පැහැදිලි කිරීමක් කළොත් මේ තීන මිද්දේ කියන එක අපිට ගන්න පුළුවන් පින්තුනි තන මිදෙනවා කියන අර්ථයෙන්. ඒ තන මිදෙන ස්වභාවයක් තියෙනවා. මිදෙනවා කියලා කියන්නේ එතන නතර වෙනවා. ඉද්ද වෙනවා. අපි කියන්නේ ඉද්ද ගැහුවා වගේ කියලා. එහෙනම් ඔන්න ඔය වගේ එක තැනක නතර වෙන ස්වභාවයක් තියෙනවා. එතනම ඇලිලා ඉන්නවා. එතන මිදිලා ඉන්නවා. අන්නේම කටයුතු කරනකොට තමන් බලාපොරොත්තු වෙන කාරණාව තමන්ගේ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න සිතුලි මාත්‍රයක්වත් ඉන්නේ අදහසක් ඉන්නේ. ඒ ඇලිච්ච දේ ගැන හිත හිත ඒක රමණීය කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඕනේ තරම් උදාහරණ ඔබේ ජීවිතයෙන් ගන්න පුළුවන්. යමෙක් ඉන්නවා එයා කැමති සින්දු අහන්න. නිතරම සින්දු අහ තමයි ඉන්නේ. මధుරයි ප්‍රියයි මනාපයි කියලා හිතාගෙන ඉන්න සින්දුවක් එයාට ඇහෙනකොට අන්න එයා එතන නතර වෙනවා. ඒ තැන මිදෙනවා. එතන ඉද්ද වෙනවා. ඒකටම හිතාලවලා ඉන්නවා. ඒ ලාවේ බොහොම වැදගත් කාරණාවකට කවුරු හරි කතා කළොත් එහෙම නැත්නම් මොකක් හරි වැඩ කටයුත්තක් යෙදිලා තිබුණොත් එහෙම ඒ කාරණාවන් වලට හිත යන්නේ නැහැ. අර සින්දු අහන්න තමයි හිත යන්නේ. ඒකම රමණීය වෙනවා. ඒකෙන් අයින් වෙන්න බෑ. එතන මිදිලා ඉන්නේ. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයන් වලට අපි කියනවා තීන මිද්ද නීවරණයට අහු වෙලා ඉන්නේ කියලා. නීවරණ කියලා කියන්නේ පින්වුතුන් නිවන ආවරණය වෙලා තියෙන්නේ. ප්‍රඥා ආලෝකය එන්නේ නැහැ. ප්‍රඥා ආලෝකය පහළ වෙන්න විදිහක් නැහැ. මොකද ඉස්සරහින් ආවරණයක් තියෙනවා, පේන්නේ නැහැ. හරියට වතුර භාජනයක් මිදිලා වගේ. එහා මෙහා පේන්නේ නැහැ. අයිස් කුට්ටියක් අරගන්න. අයිස් කුට්ටිය එහා මෙහා පේන්නේ නැහැ. පැහැදිලි නැහැ. ඒ වාජනේ මිදිලා නම් තියෙන්නේ, ඒ වාජනේ පතුලේ මොනවද තියෙන්නේ කියලා පේන්නේ නැහැ හරියට. එහෙනම් ආවරණයක් තියෙනවා. ඒ ආවරණ නිසා සත්‍ය දැක ගන්න විදිහක් නැහැ. අර සින්දුව මధుරයි සුවයි ආස්වාදයි සැපයි සාරයි කියලා එහෙම අරගෙන රමණීය කරන නිසා දැන් සත්‍ය මොකද්ද කියන එක වැටහෙන්නේ නැහැ. ඒක වටහා ගන්න බෑ. දෙන්නේ කාරණාව නිසා වීරිය කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. වීරිය උපදින්නේ නැහැ හිතේ. මොකද තීන මිද්දේට අහු වෙලා තියෙන නිසා. එහෙනම් තීන මිද්දේ කියන එක දුරු කරගන්න ඕනේ. මේ වීරිය කියන එක අරඹන්න. පංච නීවරණ ධර්මයන් වලට හේතුවක් කිව්වොත් පින්වතුනි ඒ තමයි දස අකුසලයේ කියන්නේ. යමෙක් තුල දස අකුසලයේ තියෙනවා නම් එයා ළඟ පංච නීවරණ ධර්මියු තියෙනවා. යමෙක් දස අකුසලයෙන් අයින් වුණා නම් අන්න ඒකන පංච නීවරණයන් යටපත් කළා වෙනවා. එහෙනම් ප්‍රඥා ආලෝකයේ පහළ වෙන්න නම් ප්‍රඥාව අවදි වෙන්න නම් මේ නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙනවා. නිවන වහන දේවල්. එහෙනම් වීරිය පාරමිතාවටත් ඒ විදිහමයි. ඉතින් ප්‍රඥාව අවදි කරගන්න මේ වීරිය කරන්නේ. එනම් ප්‍රඥාව අවදි කරන්න තීන මිද්දේ දුරු කරන්න නම් ඒකට පටහැනිව ක්‍රියා කරන්න ඕනේ. ඒ කියන්නේ වීර්යය ආරම්භන්න ඕනේ. ඔබට බණහන අවස්ථාවල් ඇවිල්ලා ඇති. මොකක් හෝ තමන් හිතාලවන තැනක නතර වෙන්නේ නැති. බණහන එක පස්සට දාන්නේ නැති. භාවනාව කරගන්න අවස්ථාවල් එන්නේ නැති. මක්කෝ දෙයක නතර වෙන්නේ නැති. ඒ තැන මිදෙන්නේ නැති. ඒක නිසා ඒක අතපසු වෙන්නේ නැති. ඔන්න ඔයගේ කාරණා ඔබේ ජීවිතයේ ඕන තරම් අත්දැකීම් ඇති. හොඳට කල්පනා කරලා බලන්න. මේක නිවන පැත්තට විතරක් නෙමෙයි පිමුදුනි. ඔබ ලෝකේ යම් සාර්ථකත්වයක් උදෙසා කටයුතු කරනවා නම් අන්නේ සියලු කාරණාවල් වලට බලපාන දෙයක්. වීරිය තියෙන මිනිස්සු තමයි පිමුදුනි ලෝකේ උසස් තැන් වලට ගියේ. වීරිය තියෙන කෙනෙක් ඉහළට ඉගෙන ගත්තා. වීරිය තියෙන කෙනා තමයි රජ වුණේ. වීරය තියෙන අය තමයි මැති ඇමතිවරු වුණේ. වීරය තියෙන අය තමයි පිමුතුනි අයත් ඒ සාක්ෂාත් කළේ. වීරය තියෙන අය තමයි පසේ බුදුරජාණන් වහන්සේලා වුණේ. වීරය තියෙන අය තමයි සම්මා සම්බුදු වුණේ. එහෙනම් ඔබ බොහොම සිහි කල්පනාවෙන් තේරුම් අරගන්න පිඟුතුනි මේ තීන මිද්දේ කියන්නේ මොකද්ද කියලා. වීරයට ප්‍රතිපක්ෂව නැගී සිටින නීවරණ ධර්මයක්. මේ කාරණාවේදී වීරිය කියන එක පින්වතුනි අවස්ථා තුනකින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි ආරම්භ ධාතු. ඊළඟ එක තමයි නික්කම ධාතු. තුන්වෙනි එක තමයි පරක්කම ධාතු. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීරයේ අවස්ථා තුනක් පෙන්වන්න පුළුවන්. මොකද්ද ආරම්භක ධාතු කියලා කියන්නේ? ආරද්ධ වීර්ය කියලාත් කියනවා. පින්වතුනි, තීන මිද්දියට පටහැනිව විරුද්ධව ගන්න පළවෙනි පියවර වෙනවා. අලසකමට විරුද්ධව ගන්න පළවෙනි පියවර වෙනවා. ආරද්ධ වීර්ය, අරමණ ලද වීර්ය. එහෙනම් යම් තමන් බලාපොරොත්තු වෙන කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරගන්න, ඒ උදෙසා කරුණු කටයුතු ආරම්භන්න ඕන. ඉගෙන ගන්න නම් පාඩම් කිරීම කියන එක ආරම්භන්න ඕන. දක්ෂ ක්‍රීඩකයෙක් වෙන නම් ව්‍යායාම් කටයුතු කරන එක පුරුදු, මේ පුරුදු පුහුණු වීම කරන දේවල් ප්‍රැක්ටිස් කරන්න ආරම්භන්නට ඕනේ. නිවන සාක්ෂාත් කර ගැනීමට නම් බණ ඇසීමට හෝ භාවනා කිරීමට හෝ ආරම්භන්නට ඕනේ. පටන් ගන්න ඕනේ. නිකම් පටන් ගන්න බෑ. ඉබේ ඔහේ පටන් ගන්නේ නෑ. පටන් ගන්නේ නෑ. ඒකට වීරය කියන කාරණාව තියෙන්න ඕනේ. එහෙනම් ඒ වීරයට තමයි කියන්නේ, ඒ ආරම්භන ලද වීරය, එහෙම නැත්නම් පටන් ගන්න වීරයට තමයි කියන්නේ ආරම්භ ධාතු කියලා. වීරයේ තියෙන පළවෙනි අවස්ථාව. මේක බොහෝ අයට තියෙනවා. බොහෝ කෙනෙකුට මේක තියෙනවා. මොකද මොකක්කෝ කටයුත්තක් උදෙසා පොඩියට හරි පටන් ගන්නවා. චූටියට හරි පටන් ගන්නවා. කැමැත්තක් තියෙනවා. ඉහළට ඉගෙන ගන්න. පටන් ගන්නවා. දවසක් හරි ඒකට අදාළ පන්තියකට යනවා. එහෙම නැත්නම් දවසක් හරි පාඩම් කරනවා. මොකක්කෝ ක්‍රීඩාවක ප්‍රවීණයෙක් වෙන්න ඕන නම්, එහෙම නැත්නම් නර්තන ශිල්පියෙක් වෙන්න ඕන නම්, එහෙම නැත්නම් ගීත සංගීත වාදනය කරන කෙනෙක් වෙන්න ඕන නම් පටන් ගන්නවා. දවසක් හරි ප්‍රැක්ටිස් කරනවා. ආරමනවා. හැබැයි එතනින් එහාට යන්නේ නැහැ. එහෙම මේක ඒ ආරමන ලද වීර්යය කියන එක එහෙම පල්ලම් බහලා යනවා. ඔබටම අත්දකින්න පුළුවන්. ඔබ බලන්න ඔබේ ජීවිතයේදී ආරම්භ කරු හැම කටයුත්තක්ම අවසන් කළාද කියලා. ආරම්භ කරපු හැම කටයුත්තක්ම අවසන් කළාද කියලා බලන්න. කොයිතරම් වැඩ ප්‍රමාණයක් අතරමඟ නතර කරලා දාලා තියෙනවද කියලා බලන්න. සමහර ඒවා මතකත් නැහැ. සමහර ඒවා මතකත් නැහැ. ඔබ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා කියලා කරුණු කටයුතු කරගෙන යනකොට සමහර විට ඔබ අරමන්නේ නැති, මම දවසකට පැයක් භාවනා කරනවා බලන්න ඔබ අද නොකඩවා ඒක තාමත් කරනවාද කියලා. ඔබ අරමන්නේ නැති මම දවසකට දේශනාවක් අහනවා. බලන්න ඔබ හැමදාම එහෙම කරනවද කියලා. තාම එහෙම කරනවද කියලා. ඔබ අරමන්නට ඇති මම මොකක් හරි පිනක් කරනවා කියලා. බලන්න ඔබ එහෙම කරනවද කියලා. තාම එහෙම කරනවද කියලා බලන්න. මං හැමදාම බුද්ධ පූජාව තියෙනවා. මං හැමදාම බුදුගුණ සජ්ජායනා කරනවා. මං හැමදාම රාත්‍රියේ නිින්දට යන පෙර ආර්ය මෛත්‍රිය වඩනවා. අරමන් නැති වුණේ තරම්. බලන්න ඒවා නොකඩවාම කරගෙන යනවද කියලා. එහෙමනම් ආරම්භුවට විතරක් මදි. මම මේ ආරම්භ කරන්න ඕනේ වීරිය පල්ලෙහා දාලා කතා කරනවා එහෙම නෙමෙයි. මොකද දෙයක් ආරම්භුවා කියලා කියන්නේ ඔබ තීන මිද්දේ යටපත් කරා කියන එක. හැබැයි එතනින් නතර වෙලා හරියන්නේ නැහැ. එතනින් ඉස්සරහට යන්න ඕනේ. නැත්තං ඒ ආරම්භන ලද වීරේ එහෙමම බහැල යනවා. ඊට පස්සේ නැවතත් තීන මිද්දේට තමයි අහු වෙන්නේ. එහෙනම් නික්කම ධාතු කියලා කියන්නේ තින්මුතුනි. පටන්ගත් උදේ ඉදිරියට කරගෙන යන්න ඕනේ යම් මීරයක් තියෙනවා නම්. අන්න ඒකට කියනවා නික්කම ධාතු කියලා. නික්කම කියලා කියන්නේ අලසකමින් නික්මුණා කියන එක. එහෙනම් අලසකමට එන්න දෙන්නේ නැහැ. අලසකමින් නික්මිලා දිගටම කටයුතු කරගෙන යනවා. ඒකට තමයි කියන්නේ නික්කම ධාතු කියලා. ඔබට අත්දැකීම් ඇති. ඔබ ආරම්භ කරන්නේ නැති. කරගෙන යන්නේ නැති. තාමත් කරගෙන යනව ඇති සමහර විට. එහෙනම් ආරම්භක අරමණ ලද වීරයට වඩා බලවත් එකක් තමයි නික්කම ධාතු කියලා කියන්නේ. අරමණ ලද වීරයට වඩා වීරයක් ඕනේ ඒක ඉස්සරහට කරගෙන යන්න. උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්නකෝ ඔබ ගෙයක් හදන්න ඕනේ කියලා හිතුණා කියලා ඔබට. ඒක තමයි ඔබේ මේ ඔබ බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඔබ වීරය කළා. ආරම්භ කළා. පටන් ගත්තා වැඩි. එතනින් නතරුනේ නෑ ඔබ. අත්තිවාරම් කපලා බිත්ති බැඳගෙන යනවා දැන්. ඔන්න ඔය මේ ඉස්සරහට ඉදිරියට මේ ඉදිකිරීම කරගෙන යන එකට කියන කරගෙන යන එකට පටන් ගන්නට වඩා වැඩි වීරයක් ඕනේ. එතනිනුත් නතර වෙලා හරියන්නේ නැහැ. මොකද ඉදිරියට නොඑක් නොඑක් බාධා කම්කටොළු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක කරගෙන යනකොට අසනීප වෙන්න පුළුවන්. දැන් ගියක් හදාගෙන යනකොට නම් මොනවාරි අමුද්‍රව්‍ය නැති වෙන්න පුළුවන්. වැඩ කරන බාසුන්නෑ මහත්තයා නෑවිත් ඉන්න පුළුවන්. හැමදාම බඩු ගන්න කඩේ වහලා තියෙන්න පුළුවන්. ඒ කඩේ බඩු නැති වෙන්න පුළුවන්. දැන් ඔය කරගෙන යනකොට ආපු බාධා දැන්. දැන් මොකද වෙන්නේ? දැන් කරගෙන යන්න බෑ. එහෙනම් කරගෙන යන ලද වීර්යය විතරක් තිබිලා මදි. වැඩේ අහවර කරන්න. එහෙනම් ඊටත් වඩා බලවත් වීර්යයක් තියෙන්නට ඕනේ මේ වැඩේ අහවර කරන්න. අන්නේ වැඩේ අවසන් වන තුරුම බාධා එනවා. ඒ බාධා වලට මුහුණ දීලා ඒ බාධා ජයගෙන වැඩේ අවසන් කරනවා. මේ වැඩේ අවසන් කරන්නට ඕනේ වීරයට තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එහෙනම් ඔබ නිවන් මඟ සාක්ෂාත් කරගන්න යන ගමනේදී ඔබ නොඑක් නොඑක් මේ නිවන පිණිස උදව් වෙන දේවල් ආරම්භ කරන්න ඇති කරගෙන යන්නත් ඇති. නමුත් ඔබට බාධා එන්නේ නැති. දවසකට එක දේශනාවක් අහනවායි කියලා ඔබ ආරම්භ කරපු දේ යම් කාලයක් කරගෙන යනකොට බාධාවක් ආවා. කාගේ හරි වෙඩින් එහෙකට යන්න වුණා එදා. ගෙදර එනකොට රෑ වුණා. එහෙම නැත්නම් රස්සාව කරගෙන ඉන්නකොට හදිසි වැඩ කටයුත්තක් එදුණා. ගෙදර එන්න පරක් වුණා. එහෙම නැත්නම් එදා බොහෝම මහන්සි දවසක්. ඔන්නෝම ඒවා එන්න පුළුවන්. ඔන්නෝම බාධා ආවා. දැන් ඔබ මොකද කරේ? ඔබට ඒක මග හැරුණාද? අද ඉතින් රෑ වුණානේ, හෙට වැඩට යන්නත් තියෙනවනේ. දැන් කරන්න දෙයක් නැහැ. නිදා ගන්නත් එපා. එහෙම කියලා වැඩේ අතහැරලා දැම්මද? අන්න එනම් ඔබට පරක්කම ධාතු කියන වීරේ ඔබට අතහැරිලා. අපි වන්නුපත් ජාතකයෙන් ඔබට පැහැදිලි කරලා දුන්නේ අත් නොහරින ලද වීරය ගැන. එහෙනම් ආරම්භ ධාතුයි, නික්කම ධාතුයි, පරක්කම ධාතුයි කියන මේ වීරයේ ආකාර තුනම ඔබ ළඟ තියෙන්නට ඕන. නිවනට විතරක් නෙමෙයි, තමන්ගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් උදෙසා. කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතය තුලින් මේවා දකින්න උත්සාහ කරන්න. අපි ජාතක කතාවක් තුලින් බලන්න උත්සාහ කරන්න පින්වතුනි, කොහොමද නිවන් මගට මේ දේවල් ඉවහල් වෙන්නේ කියලා, කොහොමද බලපාන්නේ මේ කියන කාරණාව කියලා. නිකම්ම ජාතක කතාව කියවලා නිකන් ඉන්නේ නැහැ. කියවන්නම් වාලේ කියවනවා නෙමෙයි ඒක. ඒක කියවලා බලලා අපි කියන්නේ හනේ බෝසතාණන් වහන්සේ මෙහෙමත් කරානේ, මෙහෙම කළාත් තියෙනවනේ. ඉතින් අපිට නිවන් දකින්නනේ. එතනින් නතර වෙන්නේ නැහැ පින්වතුනි. අපි උත්සාහ කරන්න ඕනේ ඒවෙන් අපේ නිවන සාක්ෂාත් කරගන්න මොනවද ගන්න පුළුවන් කියලා හොයන්න. ඔබට මේ දේශනා මාලාවේදී පාරමිතා වලින් බොහොම පුංචි ප්‍රමාණයක් තමයි විස්තර කරන්නේ. නමුත් ජාතක කතා තියෙනවනේ 550. ඔබ මේවා කියවලා බලන්න. කතා රසය වෙනස නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේලා කොහොමද මේ නිවන් මඟ කරගත්තේ කියන එක අධ්‍යයනය කරන්න. තමන්ගේ ජීවිතය තුළ ඒවා තියෙනවද කියලා බලන්න. කොහොමද ඒවා ඇති කරගන්නේ කියලා බලන්න. අන්න එහෙම තමයි මේ ජාතක කතා වලින් දේවල් ගන්න තියෙන්නේ. එහෙනම් බිමුදුනි වීර්‍ය පාරමිතාව ගැන මොනවා හෝ ජාතක කතාවක් තියෙනවා නම් ඔබ හොයන්න ඕනේ ඔන්න ඔය දේවල්. අපි මේවා පරිශීලනය කරනකොට අපි දකින්න පැතිකඩ තමයි මේ ඔබට කියන්නේ. ඒක එක කතාවක් තමයි බිමුදුනි පංචායුධ ජාතකය කියලා. ඔබට ගිය සතිය කිව්වේ වන්නුපත් ජාතකය ගැන. මම මේ සතිය ඔබට පංචායද ජාතකය ගැන කෙටියෙන් විස්තර කරන්න. ඒක බොහොම කෙනෙකුට කියවනකොට බොහොම හරිම සරල දෙයක් නේ කියලා තේරෙන්න පුළුවන්. නමුත් අපි දකින්න පැතිකඩ වෙනවා. ඒ කතාවේ තියෙන්නේ පංචායද කුමාරයා කියලා එක රජ කෙනෙකුට එපජිත් පුත් කුමාරයෙක් ශිල්ප ශාස්ත්‍රය හදාරන්න විසාවාමෝ කැදුරුතුමා ළඟට යනවා. එයා ගිහින් මේ ආයුධ පහක සටන් කලාව හොඳට පුරුදු පුහුණු කරනවා. ඒ නිසා තමයි මෙයාට මේ පංචායද කුමාරයා කියලා කියන්නේ. මේ පංචායද කුමාරයා ඔක්කොම ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඉවරලා නැවත රජමාලිගාවට එන්න පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොට එනවා වනාන්තරයක් වැඩින් ඉන්නේ. ඒ වනාන්තරේ ඉන්නවා එක යක්ෂයෙක්. ඒ යක්ෂයාගේ ඇඟේ තියෙනවා ලොම්. නිකන් ලොම් නෙමෙයි තියෙන්නේ. ඇලෙන ලොම් තියෙන්නේ. කවුරු හරි ඇල්ලුවොත් ඇලෙනවා. ආයි ගලව ගන්න බෑ. දිනේ කුමාරයා මේ වනාන්තරයේ මැදින් යන්න හදනකොට ඒ දකින්න වැඩි ජනතාව කියනවා දැකලා මේ ගැලේ යන්න එපා මේ පාරේ. මේ පාරේ රකුසෙක් ඉන්නවා මෙන්න මෙහෙම කියලා විස්තර කියන. නමුත් ඒක එච්චරම ගණන් ගන්නෑ. කමන්නෑ කියලා යනවා. ගණන් ගන්නෑ කියන්නේ තමන් ගැන විශ්වාසයක් තියෙන නිසා යනවා. ඉතින් ඔහොම යනකොට මේ රාක්ෂයා මුණ ගැහෙනවා. මේ රාක්ෂයා බලනවා කිසිම බය ගැන්වෙන සුළු ස්වභාවයක් නැහැ. වෙන මිනිස්සු නම් මාව දැක්කහම හිස් ලූලු අත දුවන්නේ. නමුත් මේ වෙන කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා කිසිම බයක් පෙන්වන්නේ නැහැ. එයා රතු දානවා. නුඹ කවුද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මම පංචායද කුමාරයා. නුඹ මොකටද මගේ වාසභවනට ආවේ? මන් දැන් නුඹ මරන්නයි හදන්නේ කියලා කියනවා. ඊට පස්සේ පංචායද කුමාරයා බය වෙන්නේ නැහැ ඒකට. එයා තමන්ගේ ළඟ තියෙන ආයුධ වලින් පහර දෙන්න උත්සාහ කරනවා. දුනු ඊතල අරගෙන විදිනවා. ඒ විදින ඊතලේ මොකද වෙන්නේ? අර ලොම් වල ඇලෙනවා. තමන් ළඟ තියෙන අනිත් ආයුධ වලිනුත් ගහනවා. කඩුවෙන් ගහනවා, කෙටේරියෙන් ගහනවා. ඒ ඔක්කොම ඇලෙනවා. අවසානයේ යා අතින් ගහනවා. දකුණු අතින් ගහනවා, දකුණු අත ඇලෙනවා. වම් අතින් ගහනවා, වම් අතත් ඇලෙනවා. ඊට පස්සේ දකුණු කකුලෙන් ගහනවා. ඒකත් ඇලෙනවා. එදෙනින් අතර වෙන්නේ නැහැ. අනිත් කකුලෙන් උත් ගහනවා. ඒකත් ඇලෙනවා. දැන් අතපය හතරම ඇල්ලලා තියෙන්නේ. ඒත් නතර වෙන්නේ නැහැ. ඔළුවෙන් ගහනවා අන්තිමේදී. අන්තිමේදී ඔළුවත් ඇලෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. අන්තිමේදී මේ පංචායත කුමාරයා කියනවා මං උඹට බය වෙන්නේ නැහැ. මං උඹව විනාශ කරලා දානවා කියලා. රහුදායත් කල්පනා කරනවා. එනකොටත් කිසිම බයක් හැකන්නේ නැතුව ආවේ. ඒ වගේම මා එක්ක සටන් කරන්නත් ආවා. අතපය හතර ඇල්ලලා තියෙද්දි ඔළුවෙන් ගහලා දැන් ඔළුවත් ඇල්ලලා තින්නේ ඒත් එඩිතරකම ගිහිල්ලා නැහැ. ඒ මැදිවට තව මාව මරනවා කියලාත් කියනවා. අකුසාන ඔබ කොහොමද එහෙම කියන්නේ? උඹට දැන් හෙල්ලෙන්නවත් බෑනි කියලා. ඒ පාර පංචායත කුමාරයා කියනවා මම බය නැතුව ඉන්නේ මගේ ශරීරය ඇතුලේ තියෙනවා රහස් ආයුධයක්. ඒකට කියන්නේ වජ්‍රායුධය කියලා. උඹ මාව කෑවොත් එහෙම ඒ ආයුධයෙන් උඹව විනාශයකට පත් කරනවා. එතකොට මං විතරක් මැරෙන්නේ නැහැ. උඹවත් මැරෙනවා. එහෙව් එකේ මම මොකටද බය වෙන්නේ කියලා. රකුලයි රතුසා ඊට පස්සේ ඒ ගැන කල්පනා කරලා මේ එඩිතර බව ගැන හිතනවා. මෙච්චර දේවල් වෙලා තියෙද්දි මේක බොරුවක් වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඇත්ත වෙන්නේ නැති මේ කියන්නේ නැති කියලා මේ පංචායත කුමාරයා අතහරිනවා. පංචායත කුමාරයා එතනින් ඒ රකුලට අකුසලයෙන් වෙන් වෙන්න කියලා ධර්මයේ දේශනා කරනවා. එතෙන් පටන් ඒ රක්ෂසා මිනිසුන්ව කෑවේ නැහැ. මිනිසුන්ව මරණයට පත් කළේ නැහැ. මිනිසුන්ගේ පුද පූජා අරගෙන දෙවියෙක් වගේ හිටියා. ඔන්න ඔය විදිහට තමයි ওই ජාතක කතාව අවසන් වෙන්නේ. බැලු බැලමට නම් හරිම සරල කතාවක් වගේ. නමුත් අපි දකින්න ඕනේ ඒක නෙමෙයි. අපි දකින්නේ එතන අත් නොහරින ලද වීරය ගැන. තමන්ගේ අරමුණ සාක්ෂාත් වෙනකම්ම අතහැරියේ නැහැ. වීරය අරඹුවා වගේම මිනිස්සු රකුසෙක් ඉන්නවා කියලා කියද්දි ඒකට මුහුණ දෙනවා කියන එඩිතර කමින් ආවා. එහෙනම් ආරම්භ කරන ලද වීරය තිබුණා. රකුසා මුණ ගැහිලා රකුසට සමන් ළඟ තිබිච්ච ආයුධ වලින් පහර දුන්නා. එහෙනම් නිකම ධාතු කියන එකක් තිබුණා. ඒක කරගෙන ගියා. දැන් ඉස්සරහට බාධා ආවා. අතින් ඇහුවා, අත ඇලුනා, පයින් ඇහුවා, කකු පය ඇලුනා. අතපය හොල්ල ගන්න බැරි වුණා, බාධා ආවා. සැලුනේ නැහැ, ඒකින් නතර වුණෙත් නැහැ. ඔළුවෙනුත් ගැහුවා, ඒත් ඇලුනා, ඔක්කොම ඇලුනා. දැන් පුදුම අසරණතාවයකට පත් වෙලා තියෙනවා. නමුත් අතහැරියේ නෑ. ඒ මොලේ පාවිච්චි කළා කොහොම හරි දිනාගත්තා. රකුසටත් යහපතක් කළ සමන්ගේ ජීවිතෙත් බේරගෙන රජවාසලට ගියා. එහෙනම් තමන්ගේ අරමුණ සාක්ෂාත් වෙනකන් වීරය කියන එක අතහැරියේ නැහැ. ඔන්න ඔය පැතිකඩයි අපි දකින්න ඕනේ. ඔබ ඔබේ ජීවිතේට ওই කියන දේවල් දාගන්න ඕනේ. ඔබ අරඹන ලද දේවල් කොච්චරක් නතර වෙලා තියෙනවද කියලා බලන්න. ඇයි ඒව නතරුනේ කියලා හොයලා බලන්න. විමසලා බලන්න. ලෝකේ දේවල් උනත් කමන්නේ. නිවන් මඟ සාක්ෂාත් කරගන්න යන ගමනේදී ඔබ අරඹව දේවල් සිහිපත් කරලා බලන්න. අද ඒව නතර වෙලා තියෙනවා නම් ඒවට හේතු හොයලා බලන්න. ඉක්මනට ඒවෙන් අයින් වෙන්න. තමන්ව දුර්වල කරන ඒ නීවරණ ධර්මයන්ගෙන් ඉක්මනට ආයත් වෙලා යන්න. වීරිය කියන එක පුළුවන් තරම් ප්‍රගුණ කරන්න. මේ හැම එකක්ම පින්වතුනි ගහෙන් ගෙඩියෙන් නැහැ. එකපාරටම කඩාපාත් වෙන දේවල් නම් නෙමෙයි. ඒක ඔබටම ඔප්පු වෙනවා. පටන්ගත්තු දේවල් දිගටම කරගෙන යන්න බෑනේ කියලා ඔබ හොඳාකාරම දන්නවනේ. ටික දවසයි ඒක එතනින් ඉවරයි. පටන් ගත්තා ටික දවසක් කරගෙන ගියා ඔය එච්චරයි. අවසානේ වෙනකන් කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ කරන වැඩ කටයුතු වලින් බොහෝ ප්‍රමාණයක් එහෙමයි. 99%ම ඒ වගේ තමයි. බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි සාර්ථක කරගෙන තියෙන්නේ. නොඑක් බාධක නොඑක් හේතු නිසා. නමුත් ඔබ පුරුදු කරන්නට ඕනේ. මේ වීරිය අතහරින්න නැතුව කටයුතු කරන්න. එහෙම නැතුව මේ නිවන කියන එක නම් සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. මම ඒකට ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ ආරාමේ තියෙනවා ලෑම් මාස්ටර් කියන්නේ අක්ටැක්ටර් කියන්නේ අන්නේ ට්‍රැක්ටරයක්. ඒ ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරන්න එක යතුරක් තියෙනවා. යතුරක් කියන්නේ ඒක හැන්ඩල් එකක් තියෙනවා. ඒක දාලා අතින් මෙහෙම කරකවන්න ඕනේ. වේගෙන් කරකවලා හැන්ඩල් එක අයින් කරගන්න ඕනේ. එතකොට තමයි මේක මේ ස්ටාර්ට් වෙන්නේ. මේක මහත්යෙක් ඒක ස්ටාර්ට් කරන වෙලාවේදී ගුරු ස්වාමීන් වහන්සේ එතනින් ඇදියා. ඇතිනේ වන්නෝට උන්වහන්සේ කිව්වා මම මේකෙන් ඔබාන්සලාට නිවන් දකින්න හැටි කියන්නම් කියලා. අපි එහෙමයි ස්වාමීනි කියලා දැන් බලාගෙන ඉන්නවා. උන්වහන්සේ අර මහත්යාට කිව්වා කරකවන්න කියලා. මේ මහත්යා කරකුවා වට දෙකක් තුනක් කරකවනට දැන් ඇති නවත්තන්න කිව්වා. මාත්‍ය නැවතුණා. පිටට තුනේ වට දෙකයි තුනයි කරගෙන. ඊට ආයිකව මාත්‍ය කරවන්න කියලා. ආයි මාත්‍ය කරවනද? වට දෙක තුනක් කරගන්නට ආයිකව නවත්තන්න කියලා. ස්ටාර්ට් තුනේ. ඊට ආයිකව ආයි මාත්‍ය කරවන්න කියලා. මාත්‍ය ආයි දැන් වට දෙක තුන් වතාවක් කරගන්න. ආයි කොනවත් නැහැ. ස්ටාර්ට් උනේ. ඊට පස්සේ ආයි මහත් ඇරිකුවා. ආයි කරපන්නේ කියලා. නවත්තන්න කිව්වේ නැහැ. මහත්ය දිගටම කරකවලා. හැන්ඩල් එක ගත්තා. එතකොට අරක ස්ටාර්ට් උනා. උන්නාන්සේ පෙන්නලා දුන්නා. ටිකක් කළා අතෑරියට මේක ස්ටාර්ට් වෙන්නේ නෑ වගේ තමයි. නිවන් මගක් අතහරින්නේ නැතුව දිගටම කරගෙන යන්න ඕන එකක්. එහෙම නැත්තම් නිවන සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ අපිට පෙන්නලා දුන්නා. එහෙනම් ඔබ තේරුම් ගන්න පින්වතුනි, නිවන සාක්ෂාත් කරගන්න නම් අත් නොහරින ලද වීරිය අත්‍යවශ්‍ය බව. එහෙනම් වීර්ය පාරමිතාව කියන එක නිවන සාක්ෂාත් කරගන්න යන අත්‍යවශ්‍යම කාරණාවක්. මේ 10ම අත්‍යවශ්‍යම තමයි, නැත්තම් කියන්නේ නැහැ. නැත්තම් දස පාරමිතාවක් වෙන්නේ නැහැ, නැත්තම් අට පාරමිතාව, නව පාරමිතාව, හය පාරමිතාව, එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පාරමිතා 10ම ඕනේ. ඔබ වීරය ගැන හොඳට කල්පනා කරන්න දෙන්න. බද්ධනය කරන්න. ඔබේ ජීවිතය තුලින් මේවා අත්දකින්න උත්සාහ ගන්න. ඒ වගේම විමුතුනි, මේ වීරය කියන එක වර්ධනය කරගන්න, වැඩි දියුණු කරගන්නත් බලපාන කරුණු තියෙනවා. කරුණු ගොඩාක් තියෙනවා. අපි සරලව කිහිපයක් අරගමු. මේ කියන්නේ නිවන් මාර්ගට අවශ්‍ය ටික. ඔබ කැමති පරිදි ලෝකේ දේවල් වලට ගලප ගන්න අවශ්‍ය නැහැ. එකක් තමයි වින්තුනි. සත්පුරුෂයන් වහන්සේලා අසුරු නිසුරු කරන එක. උන්වහන්සේලා එක්ක දහම් කතා පවත්වන එක. ඔබේ වීර්ය වැඩි වීමට හේතුවක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, ඔබ මේ ආරාමයට බණ අහන්නේ. ඒ බණ අහනවාම ඒ දේශනාවේදී කියන දේවල් අහලා ඔබට බොහෝ වීරයක් ඇති වෙලා ඔබ ඒ කියන දේවල් ඒ නිවන් මාර්ගට අදාළ කටයුතු කරන්න පටන් ගන්න. අන්න ඒ වගේ දිගින් දිගටම ඔබ ඒ වැඩේ කරනවා නම් හැමදාම ඔබ හැම සතියකම ඇවිත් දේශනාව ශ්‍රවණය කරනවා. එතකොට ඔබට හැම සතියකම වීරිය ඇති වෙන්න හේතු සම්පාදනය වෙනවා. ඒක නිසා ඔබ අරඹන දේවල් දිගටම කරගෙන යන්නත් පෙළඹෙනවා. එහෙනම් සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු ඉසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණය, නැත්නම් දහම් සාකච්ඡා කිරීම කියන කාරණාව ඔබගේ වීරිය ඇති වීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි පින්දුලි අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්න එක. පමණ ඉක්මවා ආහාර ගන්නව නම් මහා පුදුමාකාර නිදිබර ගතියක්, මත් ගතියක් එනවා, අලස ගතියක් එනවා. එහෙනම් භෝජනේ මාත්‍රය දැනගෙන වළඳනවා නම් අන්න ඒ කාරණා ඔබේ වීරය වැඩි වීමට හේතුවක් වෙනවා. ඔය තියෙන තව කාරණාව. ඔබට අත්දකින්න පුළුවන් දේවල් තමයි මේ කියන්නේ. තව එක කාරණාවක් කියන්නම්. ඒ තමයි නිවන සාක්ෂාත් කරපු උත්තමයන්ගේ ගුණ මෙනෙහි කරන එක. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. උන්වහන්සේලාගේ චරිත කතා අධ්‍යයනය කරනවා. උන්වහන්සේලා නිවන සාක්ෂාත් කරපු විදිහ ගැන හොයලා බලනවා. අන්න ඒ තුලින් ඔබට මහා වීර්යයක් ඇති වෙනවා. උන්වහන්සේලා මෙච්චර මෙච්චර වීර්ය කරලා තියෙනවා නේ. මෙහෙම කරලා තියෙනවා නේ, මෙහෙම කරලා තියෙනවා නේ. ඒවා අහන්න දකින්න ලැබෙනකොට, ඒවා කියවන්න ලැබෙනකොට ඔබේ හිතේ වීරිය හට ගන්නවා, වීරිය වර්ධනය වෙනවා. ආරම්භ කරපු නැති ස්වභාවයක් තියෙනවා නම් අරඹන්න හිතෙනවා. ආරම්භ කරපු දෙයක් තියෙනවා නම් ඒක කරගෙන යන්න හිතෙනවා. ආරම්භ කරගෙන යනකොට, ආරම්භ කරලා ඒක කරගෙන යනකොට බාධාවල් මතුවෙච්ච තැනක් තියෙනවා නම් ඒ බාධාවල් බිඳගෙන ඉස්සරහට යන්න අවශ්‍ය වීර්ය වර්ධනය වෙනවා. මේ තියෙන මේ කියන දේවල් ඔබ කරනවද කියලා බලන්න. එහෙම කරනවා නම් ඔබ වීරය කරන කෙනෙක්, ඔබ වීරය පාරමිතා පුරන කෙනෙක් වෙනවා. දැන් අපි මුලින්ම කියපු කාරණාවත් මෙතෙන්දි මතක් කරන්නම් කියන්නේ, මේ දේශනාමාලාව පටන් ගන්නකොට අපි කිව්වා බෝධිසත්වයන් වහන්සේලා සම්මා සම්බුදු වෙන අය විතරක් නෙමෙයි, පසේ බුදු අරිහත් වෙන අය පවා ඒ ඔක්කොම බෝධිසත්ව තමයි. බෝධි සාක්ෂාත් කර ගැනීම උදෙසා කරුණු කටයුතු කරන අය බෝධිසත්ව. ඔබ නිවන සාක්ෂාත් කරගන්න යන කෙනෙක් නම් ශ්‍රාවක බෝධියක් පතාගෙන ඔබත් බෝධිසත්ව තමයි. බෝධිසත්වයන් වහන්සේලා පාරමිතා පූර්ණය කරගෙන යනකොට කිං සත්‍ය ගවේෂී, කිං කුසල ගවේෂී කියන තැනින්දගෙන තමයි කටයුතු කරන්න කියලා අපි මුලින්ම සඳහන් කළා. එහෙනම් වීර්ය පාරමිතා පූර්ණ වෙලා ඉඳි ඒ ආකාරයටම තමයි කටයුතු කරන්නේ. එහෙනම් හැකි උපරිමයෙන් වීර්ය කරලා බලනවා. සත්‍ය මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඔබ දහම් ශ්‍රවණය කරන්න සත්‍ය අවබෝධයේ පිණිස. එහෙනම් ඒ උදෙසා යම් වීරයක් කරනවා නම් ඒ වීර්‍ය පාරමිතාව තමයි ඒ පුරන්නේ. කිං සත්‍ය ගවේෂී, කිං කුසල ගවේෂී කියන තැන ඉඳගෙන තමයි ඒ කටයුතු කරන්නේ. මොකද බෝධිසත්වයන් වහන්සේලා තේරුම් ගන්න දෙයක් තමයි වීරිය නැතුව මේක කරන්න බෑ කියන එක. ඒක නිසා වීරිය පාරමිතා පුරනවා, හැකි උපරිමයෙන් කරනවා. සිද්ධාත් බෝසතාණන් වහන්සේ වීරිය අතහැරියද? නොඑක් නොඑක් ගුරුවරුන් ළඟට ගිහිලා උත්සාහ කරේ අතහැරියද වීර්යය? වීර්යය අතහැරියේ නැහැ. දැන් දුෂ්කර ක්‍රියා කරන එක නතර කරා කියලා කියන්නේ වීර්යය අතහැරිය හැම නෙමෙයි. එහෙනම් ආපෝ රජමාලිගාවට යන්න බෑ. එහෙම කරේ නැහැනේ. ක්‍රමය වෙනස් කළා. වීර්යය අතහැරියේ නැහැ. පාරමිතා තමයි පිරුවේ. සත්‍ය අවබෝධයේ පිණිසයි එහෙම කළේ. සත්‍ය මොකද්ද කියලායි හොයන්න උත්සාහ කරේ. හොඳටම තේරෙනවනේ. පැත්තකටලා නිකන් හිටියා කියලා සත්‍ය හොයන්න බැරි බව. පොඩ්ඩක් වීරය කරලා බැලුවා. පොඩ්ඩක් වීරය කළාට හරියන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. තව වීරය කළා. තව වීර්ය කළා. ඒ ටික මදි කියලා තේරුණා. ඇයි? තාම සත්‍ය අවබෝධය ලැබුණේ නැහැ. එහෙනම් කොච්චරක් වීර්ය කරන්න ඕනේ? සත්‍ය අවබෝධය ලැබෙනකම වීර්ය කරන්න ඕනේ. ඔබට නිවන සාක්ෂාත් කරගන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන? ටිකක් වීර්ය කරලා පොඩ්ඩක් ඇලවිලා ඉන්නවද? එහෙම කළා හරියන්නේ නැහැ. එහෙනම් ඔබත් වීර්ය කරන්න ඕනේ. කොච්චරක් වීර්ය කරන්න ඕනේ? සත්‍ය අවබෝධ කරන තුරාවටම වීර්ය කරන්න ඕනේ. ඔන්න ඔහමයි පින්වතුනි වීර්ය පාරමිතාව පුරන්නේ. ඔබට වීර්ය ඇති කර ගැනීම පිණිස මේ සම්බුද්ධ ශාසනයේ වීර්ය කරපු උත්තමය ගැන මම ඔබට කියන්න. බොහොම කෙටියෙන් එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. බොහෝ ධර්මදර භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම මට මතක හැටියට මහා සිව තෙරුන් වහන්සේ. උන්වහන්සේ අරිහත් වෙලා හිටියේ නැහැ. හැබැයි බොහොම ධර්මදරයි. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේ ළඟට එන භික්ෂුන් වහන්සේලාට ධර්මය කියලා දෙන එක. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උන්වහන්සේ. උන්වහන්සේ ළඟට බොහෝ දුර බැහැරින්නම් වික්ෂුන් වහන්සේලා එනවා. සහම් අවවාද ලබා ගන්න. මනහන් එනවා උන්වහන්සේ ළඟට. උන්වහන්සේ රෑ දවල් දෙකේම මන කියනවා. උන්වහන්සේගෙන් බණ අහලා අරිහත් වෙච්ච වික්ෂුන් වහන්සේලා 30,000කටත් වැඩි. නමුත් උන්වහන්සේ අරිහත් වුණේ නැහැ. දෙහොම ඉන්නකොට අරිහත් වෙච්ච උන්වහන්සේගේ එක් ගෝල නමක් උන්වහන්සේට කියපු කතාවක් නිසා උන්වහන්සේගේ හිත රිදෙනවා. ඒක නිසා උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට පොඩි මදි පුංචි කමක් හිතෙනවා. ඒ නිසා උන්වහන්සේ මං වගේ කෙනෙකුට අරිහත්ත්වයක් මොන කජ්ජද්ද කියලා. අරිහත්ත්වය සාක්ෂාත් කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි කියලා. මොකද ඇයි ධර්මයේ දන්නවනේ හොඳටම. බොහොම ධර්මදරයි. යනිත් අයට ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේට හිතෙනවා එහෙම. එහෙම හිතලා උන්වහන්සේ මොකද කරන්නේ? වස්වසන්න දවස් 3කට විතර කලින් එක ගුහාවකට ගිහිල්ලා මට මේක දවසින් දෙකෙම කරගන්න පුළුවන් කියලා හිතාගෙන බණ භාවනා කරන්න පටන් ගන්නවා. බණ භාවනා කරන්න පටන් ගත්තට හරි ගියේ නැහැ. අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න බැරි වුණා. පොය දවසත් ආවා. උන්වහන්සේ මොකද කරන්නේ? ඒ ගුහාවෙන් වස්සමාදන් වෙනවා. වස්සසන ඒ ගුහාවෙන්. වස්සසලා ඒ වස්තුම් මාසෙම භාවනා කරනවා. හතර ඉරියව්වෙන් භාවනා කරනවා. එහෙම භාවනා කරලා දැන් වස් පවාරණ දවසක් එනවා. තුන් මාසයකට පස්සේ ඒ තුන් මාසෙට අරිහත් වේ සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. උන්වහන්සේගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. වස්තුම් මාසෙත් ගියුණා මට තාම අරිහත් වේ සාක්ෂාත් කරගන්න බැරි වුණා නේ කියලා. හැබැයි උන්වහන්සේ උත්සාහය අතහරින්නේ නැහැ. වීරය අතහරින්නේ නැහැ. උන්වහන්සේ හිතනවා සතර ඉරියව්වෙන්ම ඉඳලා මට මේ අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න බෑ කියනද මම නිදාගන්නේ නැහැ. පය සෝදන්නේ අරිහත්ත්වයේ සාක්ෂාත් වෙනකම් පය හොදන්නෙත් නැහැ, නිදා ගන්නෙත් නැහැ. එහෙම ගෙලී ඉතලා උන්වහන්සේ හැතෙමින් දිවිත ඒ ගුහාවේ දිවිත ඇඳ උසල පැත්තකින් තියෙනවා. උන්වහන්සේ තුන් ඉරියව්වෙන් භාවනා කරනවා. ඉඳගෙන හිටගෙන සක්මන් කරගෙන ඔය කියන තුන් ඉරියව්වෙන් භාවනා කරනවා. පුළුවන් තරම් වීවේ මඟ වඩාගෙන යනවා. අවුරුද්දක් ගත වෙනවා. අරියත්වේ සාක්ෂාත් කරන්න ලැබෙන්නේ නැහැ. දෙකක් ගත වෙනවා. අරියත්වේ සාක්ෂාත් කරන්න බැරි වෙනවා. අවුරුදු තුනක් ගත වෙනවා. අරියත්වේ සාක්ෂාත් කරන්න බැරි වෙනවා. උන්වහන්සේ කකුල් පැලිලා ලේනවා. ඉගායේ අවට ගමේ දරුවෝ ඇවිල්ලා ඒ කකුල් පැලිච්ච ඒවා මහනවා. මහලා බෙහෙත් ගල්වල යනවා. වීරිය අතහරින්නේ නැහැ. එහෙම කරලා 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 අවුරුදු 30ක් ගත වෙනවා. තිස් අවුරුද්දක් ගත වෙනවා මහා වීරයන් කටයුතු කරනවා. අරිහත්ත්වයේ ඒත් සාක්ෂාත් කරන්න බැරි වෙනවා. අවසානයේදී වස්පාවාරණ වෙන දවස් පොයේ දවසක උන්වහන්සේ හිතනවා අනේ මට තාම අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න බැරි වුණා නේ කියලා. උන්වහන්සේගේ ඇද්දගෙන් කඳුළු බේරෙන්න පටන් ගන්නවා. පුදුම සංවේගයකට පත් වෙනවා උන්වහන්සේ. උන්වහන්සේ ඊට පස්සේ හිතෙනවා මට මේ ආත්ම භාවයේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා නැතු ඇති කියලා හිතෙනවා. අර වීර්ය අතහැරෙනවා දැන්. ඒ ලාවේ ඒ ගුහාව ළඟ මේ දිහා බලාගෙන හිටපු එක් දෙව්දුවක් උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටලා උන්වහන්සේව උත්සාහවත් කරනවා තව තවත්. අතහරින්න එපා වීරය කියලා කියනවා. උන්වහන්සේ ඒ දෙව්දුවගේ කතාව අහලා නැවත වීරය කරනවා. එහෙම වීරය කරලා අවසානයේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නවා. ඔන්න ඔහොමයි ශාසනයේ උත්තමය අත්නොහරින ලද වීරයෙන් කටයුතු කරේ. තව ඕනේ තරම් ඔවගේ කතා තියෙනවා. ඔබ අහලා තියෙනවා චක්කුපාල මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේත් ඒ විදිහයි. අරිහත්ත්වයේ සාක්ෂාත් වෙනකන් ඇඳක පිට තියන්නේ නැහැ කියලා. අදිස්ථානයෙන් උතුම් මහ වීරයෙන් මග වඩාගෙන ගියා. වස්තු මාස ඉවරනකොට අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. ඇස් දෙක අන්ධ වුණා. හේතුව ඇස් දෙකට බෙහෙත් කරන්න ඕන. උන්වහන්සේ සැතපෙන ඉරියව්වට යන්න ඕන. එහෙම ගියොත් තමයි ඒ ඇහැට බෙහෙත් ටික හරියට වැටෙන්නේ. වේද මහත්තයා එහෙම කියද්දි උන්වහන්සේට බෙහෙත් දීලා යනවා. නමුත් උන්වහන්සේ සැතපිලා නෙමෙයි ඒ බෙහෙත් දාන්නේ. හිටගෙන හොම උඩ බලාගෙන දාන්න. බෙහෙත් ගන්නවා. එහෙම කරාට හරියන්නේ නැහැ. හැට බහිටි වැටෙන්නේ නැහැ හරියට. වීරය උන්වහන්සේ අතහරින්නේ නැහැ. අන්තිම හැදී වේද මහත්තයා ඇහිලා කියනවා මං ඔබ වහන්සේගේ අසනීපේට වග කියන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් කියන්න වෙදකම් කරේ මන් නෙමෙයි කියලා. මගේ නම කියන්න එපා කියනවා. එහෙමත් කියලා යනවා. ඒ තුන්නාගේ වීරය අතහරින්නේ. ඔන්න ඔහොම වීරය කරපු උත්තම පිටිකක් තමයි හිටියේ. තව එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මහා වීරයෙන් බණ භාවනා කටයුතු කරගෙන යනවා. පෑ නිදි මරාගෙන සක්මන් කරනවා. සක්මන් කරනකොට උන්වහන්සේගේ කකුල් රිදෙන්න පටන් ගන්නවා. සක්මන් කරලා උන්වහන්සේ යටිපතුල් ගෙවිලා අඩිය තියන්න බැරි මට්ටමටම ඇවිල්ලා එහෙම බැරි වුණාම උන්වහන්සේ ධනිස් දෙකෙන් සක්මන් කරනවා. ධනිස් දෙකෙන් සක්මන් කරනකොට ඒක මුව වැද්දෙක් ඇහිලා මුවෙක් කියලා හිතාගෙන ඊතලයෙන් විදිනවා. ඒ ඊතලේ උන්වහන්සේගේ ඇඟ පසාරු කරගෙන යනවා. ඇතුළට කිඳා බහිනවා. දැඩි වේදනාවක් එනවා. උන්වහන්සේ ඊතලේ ගලවලා අයින් කළා. තනකොළ ටිකක් අරගෙන උන්නි කළා ඒ තුවාලේ වහගෙන. එහෙමම බිම වැටිලා. ජීවිත ආසාවත් අතහැරලා. මහාවීරයෙන් මගවඩලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරනවා. පිරිනම් පානවා. ඔන්නෝම වීරය කරපු උත්තම පිරිසක් මේ සම්බුත්සාසනේ ඉන්නවා. මේවා ඔබට කියන්නේ ඔබ තුළ වීරය ඇති වෙන්න. ඔබ වීරය අරඹන්න පටන් ගන්න ඕනේ. වීරය කරන්න. ආරබත නික්කමත යුන්දති බුද්ධ ශාසනේ ධූනාත මච්චුනෝ සේනං නාලාගාරං කුඤ්ඤරෝ. ආරබත කියලා කිව්වේ වීරය කරන්න අරඹන්න කියලා. නිකමද කිව්වේ පින්වතුනි මේක දිගටම කරගෙන යන්න අලස ගමින් නික්මෙන්න කියලා කිව්වේ. යුංජති බුද්ධ ශාසනය බුදුසසුන්හි යෙදෙන්න කියලා කිව්වේ. ධූනාච මත්තුනෝ සේනා මාර සේනාව දුහුවිලි කරලා දාන්න සුණු විසුණු කරලා දාන්න. හරියට කොයි වගේද? නාලාගාරං කුඤ්ඤරු බටලීහ වලින් හදපු ගයක් සද්දන්ත ඇත්රාජේ කොහොමද බිඳලා දාන්නේ? අන්න ඒ වගේ මාර සේනාව පරාජය කරන්න කියලා ඒ කිව්වේ. එහෙනම් පින්වතුනි කාලය වෙලාව බොහෝ සෙයින් ඉක්මලා තියෙන නිසා අපි දේශනාව මෙතනින් හමාර කරමු. මම හිතනවා ඔබට වීරය පාරමිතාව ගැන බොහෝ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා, වටහා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මේ වීරය කියන එක නිවන සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණාවක් බව. එහෙමනම් දේශනාව අවසන් කිරීමට මත්තෙන් කෙටි පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරමු. හොඳයි පින්වතුනි, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරන්නට යෙදিলা, සද්ධර්මයේ සාකච්ඡා කළා, සද්ධර්මයේ මානසිකාර කළා. ඔබ නගා ගත්තා වූ මේ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ ලෝකයේ තුල මේ ආර්ය මාර්ගය පූර්ණේ කරගන්නවා කියලා මහත් වූ අදිෂ්ඨානයෙන් වීරයෙන් කරුණු කටයුතු කරගෙන යන පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුර ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ සම්පාර ධර්මික කුසල සම්පාර ධර්මික අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාටම වැඩි වෙලෙන්දී ඉන්නා වූ සියලුම දුක් දෝෂ අන්ධකාරවල දුහරින් භූත වේවා. ශරීරයේ සප්ත ධාතු දූෂණය වීමෙන් වැඩපෙනෙන ආ වූ 890ක් රෝග 990ක් වැඩි 23ක් කාන්තරා දෝෂ අන්ධකාරවල දුහරින් භූත වේවා. යක්ෂ පේච විසාද මලගවල කුම්භාණ්ඩාදීන්ගෙන් වැඩපෙනෙන ආ වූ දෝෂ අන්ධකාරවල දුහරින් භූත වේවා. අජරාමර සංඛ්‍යාත නිර්වාණක් සාන්තිය මේ ආත්ම භාවයේදීම වහවහම සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා සැලසේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුණු මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන යම් කිසි පිරිසක් ආව නම් ඈත අතීතයේ ඉඳලම ත්‍රිපිටක පොත් වහන්සේලා ආරක්ෂා කරගෙන, ඒ වගේම විහෙර විහාර ආරක්ෂා කරගෙන, ඒ වගේම සංඝයා වහන්සේලා ආරක්ෂා කරගෙන යම් කිසි පිරිසක් කරුණු කටයුතු කරගෙන ආව නම් අන්නේ සීල දනාව සීපත් කරගෙන ඔබ කරගත්තා වේ සීල පුණ සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ මේ සීල දනාවට අනුබෝධම් කරන්න. ඒ අනුමෝදනාවේ සතුට වන්නා වේ යම් කිසි හේකින් අභය ස්ථානයක ඉන්නවා නම් ඉන් අත මිදී සුඛී සුවපත් බවට පත් වේවා. දසක්සලේ මිදෙත්වා, දසක්සලේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින් උදින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රේකර ප්‍රජාපති කියනා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය දිව්‍ය සමූහයව සීපත් කරගන්න ඒ වගේම සක්‍ර දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිණි සීපත් කරගන්න ඒ වගේම සතරවරණ රජදරුවන් ප්‍රදාන පරිවාර දේවතා පිණි සීපත් කරගන්න ඒ වගේම 18ක් යස සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දේවතා පිණි සීපත් කරගන්න ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිදත්වන් වහන්සේලාව තමන් සීපත් කරගන්න ඒ වගේම තමන්ට දුකක් කරදරයක් පැමිණෙනවා උදව්ව පිහිටක් පැතුවා වූ පිහිටක් කරා වූ ඒ සියලුම දෙවි දෙවි දේවතාවුන් සියලු දෙනාම සීපත් කරගන්න ඔබ කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් සතුට වන්නා වූ ඒ දිව්‍යංගයේ දිව්‍ය අනුභවයේ දීවා දිව්‍ය තේජස දිව්‍ය රජයේ දිව්‍ය බලයේ දිවි දිවිත්‍ය වැඩි ඒවා සිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා දසකුලෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරමසුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම සුජීවත්ව සිටිනා තමන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරන්නේ ඒ වගේම යහළුව එහෙලියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් සියලු දෙනා සිහිපත් කරගන්න ඒ වගේම තමන්ට වතුරු ඉදුරකින් හරි උදව් පදව කරපු කෙනෙක් ඉන්නව නම් අන්නේ සියලු දෙනා සිහිපත් කරගන්න ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා ඒ සියලුම පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්න ඒ අනුමෝදනාවෙන් එයට වැඩි වෙලෙන් දෙන්නා ඔය සියලුම දුක් දෝසාන්තකාරවල දුරින් බෝ දේවා ශාරීරික සප්තා දුසීමෙන් වැඩි වෙනවා ඔය සියලුම 80ක් රෝග 90ක් වේද 203ක් ආන්තරා දෝසාන්තකාරවල දුරින් බෝ දේවා යසපේජ විසාද මලකවල කුම්බාණ්ඩාදීන්ගෙන් වැඩි වෙනවා ඔය දෝසාන්තකාරවල දුරින් බෝ දේවා දසකුසලෙ මෙලෙත්වා දසකුසලෙ වරත්වා දසුණියක් ව්‍යාම් කරත්වා නිබ්බාන පරමසුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින් විදිහට තමන් නමින් ජම්මාන්තරගත වෙන තේජි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ආත්මාවේ පමණක් නෙමෙයි කල්පණු එකක් ඇතුළත තමන්ට අම්මා ඇත තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් ඇත ඒ සියලු දෙනාම සීපත් කරගන්න ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ සියලු දෙනාට අනුමෝදන් කරන්න ඒ අනුමෝදනාවෙන් සතුට වන්නා වූ අය යම් කිසි හේකින් අභය ස්ථානයක ඉන්නව නම් එයින් අතමි දී සුඛී සුවපත් බවට පත් වේවා දසක කුලෙ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යයක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් මේ මිහිමර මත ලක්ෂ ගණනින් නරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින් උදි සංසාරය පුරාවට ඔබ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් ඔබ ආව සියලු දෙනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසි පැමිණවදාල් නিত্য මංගල පරම සුන්දර අමෘත් මහා නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරපාවයට පියමන් කරන ගමන තවත් පියවරක් සමගින් හමුවමු ලබන සතියේ. තෙරක් නොනේ පිසසරි. ඒ තෙරවන්නේ.